సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా సుపిన్వత్ని మీ పినుతున్ హెమ దినామ అది బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరాన్నటాయి అది దేశనావి దాయకత్వే గంపహ పదించి కాంతి అత్తనాయక మహాత్మ్యతులు పిన్నుత్ పిరిసాయి దాయకత్వేగిన కటేతు కరాన్ని ఏకాంతి అత్తనాయక మహాత్మ్య ప్రధాన పినుతుంటే మీ దేశనామే కుసలుతు మగఫల నివన్నవబోధ కర గనీమట హేతుపకార వేవాయి అపి ప్రార్థనా కరటం దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్నత్ని మే జీవితే తులది అరియట అపిట తీన్లోను ఇతా వెదగద్దేక్ తీనో ఏ వెదగద్దే తమై పులువంతరం అపిట మీ కుశలయ మత ఎకతు వెన హ్యాకియావ్ తీన్లోను ఇతడు ఈ కుశలయ మత ఎకతు అన హ్యాకియావ్ జీవితే నతి ఉను అప్పట మీ సత్యావబోధేట తిన అవస్థావ్ అహిమి వినో ఇప్పుడు మేకేది అప్పట వెన్ని ఎత్తటం నికం ఇక ఉదాహరణకి క్యూత్ పిన్నత్ని ధరమి హెరవం లక్ష్యే కానీ ఒకళ్ళు ఏ గతకరణ జీవితే హెరవం లక్ష్యే తమై సమ్మాదిట్యకేలకి అన్ని ఇతటి ఇక సమ్మాదిట్యకి అని ధరమి హెరవం లక్ష్యే ఉనాట పిన్నత్ని మీ ధర్మ స్వభావయట మీ ధర్మ స్వభావేట ఎకతు వీమట బెరివ ఒబ్బవతుల పవతిన అనాథకామ ధర్మ స్వభావేట ఎకతు వీమట బెరువ ఒబ్బతుల పవతిన అర్బుదకారి మట్టం ధర్మ స్వభావేట ఎకతు వెన్న బెరువ ఒబ్బతుల పవతిన గెటలుకారి మట్టం అప్పగే బుధురజాన హంసి ఇక అందున గనీమట ఉపకారకరణ దేవి దిహట వదాలి సంపజానకారి భావ బలన మ్యోతమై గుణధర్మ సంపజానకారీ భావ ఇతడు సంపజానకారీ భావింతమై మీ గతవన రిద్మే తేరుంగాన్ని మీ తత్తే సంపూర్ణి హెరవం లక్ష్యవిని సమ్మాదిట్టి ఈ హెరవం లక్ష్యం పస్సే ధర్మే ధరాగన ధర్మి ఇస్సరహట అద్ది సమ్మా సతియద సతిపట్టానేద సతిపట్టాన భావనావద సతిపట్టాన భావనా గామిని పటిపదావద కిలటి కక్కోడు ఏటికెన్ తమై కినెక్ మార్గఫల పెత్తట మార్గఫల పెత్తట ఇకతు వెన్ని ఒక తమై ములు మహత్ సమస్త మీ ఇక దేశనావకట అణువ నివాన్ మగ పెహదిలి కలొత్ ఇక విధి హక్కేక కీ మే విధియట యామ్ కినిక్ ధర్మీ దీవును కలొత్ యాట కవదావత్ వరదిన్న విధి హక్ నహే ఎతకొట యాట మీ మీ తత్వయట ఇకతు ఇమ పినిస బలపాన ప్రధాన దయాక్ ముందు బుద్ధ శాసనీయ అర్థయా మొక అదయార ప్రసిద్ధ గాతావతీని సబ్బ పాపస్సాకరణం కుశల ఉపసంపద సచిత్త పరియోదపనం ఏతం బుద్ధాన శాసనం కీల బుద్ధ శాసనీ కీనికట దున్న ఇక్తర అర్థయాక్ నీకు హరి గెంబురు ఏకాక్ ఏక మీ మినిసు నికం సరళ ఒక సజ్జాయన కళాట హరి గెంబురు అర్థయాక్ ఒక తీయని సబ్బ పాపస్సాకరణం కీలక్యాన్ని స్వల్ప గుణధర్మ మత ఏదిన హ్యాకి స్వల్ప గుణధర్మ తీన్లోని సబ్బ పాపసాగ ఈ స్వల్ప గుణధర్మ వల్ల పంచశీలే తదాల అతను పంచశీలే అపి మహాగుణధర్మ విషయ సంగ్రహకరాన్నే ఇక మహాగుణధర్మ కిలకని నివన్నట రిజువ సంబంధ నివన్నవబోధేటి కిలిమ్మ సంబంధ పంచిల్కి అని నివన్నవబోధేటికి రిజువ సంబంధే కాక నిమి నివన్ మార్గేట అవతీరణే వెనక్కి నీకు జీవితీన స్వల్ప గుణధర్మ వలియట అదాలయ్ అబ్బాయి ఈ స్వల్ప గుణధర్మ ఉన్న సత్యావబోధేట ఇకతు ఈమ పినిస బలనకిన ఇకన సత్యావబోధేట ఇకతు ఈమ పినిస శీల్ రాకినకిన శీలేం బలాపొరత్తు ఎన్ని ముఖద్దు සීලෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි ආජීවයේ පිරිසුදු වීම. ඒක සීලෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක්. ඒ නිසා අර බුද්ධ සිතින්ද කයින්ද ආජීවයෙන්ද පිරිසුදු වීම කියන එක බුදුරජාණන්සේ අපේක්ෂා කළා. ඒ නිසා ගොඩාක් පන්සිල් වලට වඩා බොහොම ප්‍රශස්තයි ආජීව අට්ටාංගමක සීලය. ඒකෙදි අපි කතා කරනවා මේ ආජීවයේ පිරිසුදු බව ගැන. එතකොට දැන් බලන්න සීලය කියන එකෙන් බලාපොරොත්තු වෙන මූලික අර්ථයක් තමයි කායික වාචසිකව ඇතිවෙන පුද්ගල සංයමය. කායික වාචසිකව. එතකොට කායික වාචසික ඇතිවෙන සංයමේ පූර්ණ වශයෙන් ආජීවට්ටමක සීලෙනි කියන්නේ. පානාතිපාත, අදින්නාදාන, කාමී සුමිච්ඡාචාර, ඊට පස්සේ මුසාවාදා කියන තැනින් වචනෙන් වර්ධින්න පුළුවන් අවකාශයන් සියල්ල අවධාරණය කරනවා. හොඳට බලන්න. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, ඒ ටික ඔක්කොම අවධාරණය කරනවා. එතකොට සම්පූර්ණ සීලය පදනම් කරගෙන ආජීවය කැළැල් වෙන්නේ නැති වෙන විදිහට සියලු තත්ත්වයන් සම්පූර්ණ වෙනවා. මේ ස්වල්ප ගුණධර්ම කියලා ඇත්තටම අදහස් කරන්නේ පන්සිලුත් එක්ක පුළුවන් නම් ආජීවට්ටමක සීලය. ආජීවට්ටංග සීලයක් තියෙන්නේ. උපෝසතේ නෙමෙයි, පෙහෙවස් නෙමෙයි. ඒතට කායික වාචසික කියන දෙපැත්තෙන්ම තමන්ට වෙන්න පුළුවන් හානිය අඩු කරලා කුසලයේ මත යෙදෙන්න පුළුවන් උපරිම හැකියාවකට යාට එකතු වෙන්න පුළුවන්. ඒක හරිම විශේෂ දෙයක්. හරි. ඒවායි එනමුත් ඒවා එහෙම වුණත් ඒවා අදාළ වෙන්නේ ස්වල්ප ගුණධර්ම වලට. සබ්බ පාපස්ස අකරණං සියලු පව් දුරු කිරීම කියන අර්ථය ඇතුලේ තියෙන්නේ ස්වල්ප ගුණධර්මවල පූර්ණත්වයක් කෙනෙකුට තියෙන්න ඕන. ස්වල්ප ගුණධර්මවල මහා ගුණධර්ම කියලා ධර්මී පැහැදිලි කරන්නේ කෙලින්ම නිවනමයි ස්පර්ශ නිවනමයි අරමුණ. ඒ කියන්නේ ඒ ගුණධර්මවලින් කෙලින්ම නිවනටමයි අතල්ලු වෙන්නේ. නිවනටමයි තල්ලු වෙන්නේ. හැබැයි අර ස්වල්ප ගුණධර්ම වුණත් එයා හදනකොට එයා හැම වෙලාවකම හිතන්න ඕනේ ඒක දානයක් ඔය විදිහටයි. අන්න ඒක හරි විශේෂ දෙයක්. ස්වල්ප ගුණධර්ම ගැන අදහස් කරනකොට හැම වෙලාවකම හිතන්න ඕනේ මේකේ අර බුද්ධ ශාසනයේ ප්‍රධාන අර්ථය තමයි අතහැරීම කියන එක. අතහැරීම කියන්නේ يعني පාරමිතාවල මුල් දේ දානෙනේ. දාන පාරමිතාව හැම වෙලාවකම ඔයාලා පන්සිල් රකිද්දී වුණත් හිතන්න මේක දානයක් කියලා. පන්සිල් රකින්න එක දානයක් කියලා හිතන්න. ඇයි ඒක දානයක් නේක පැත්තකින්? දැන් ප්‍රාණඝාතයෙන් වැළකිනවා කියන්නේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට එක්තරා විදිහක අභය දානයක් නේ. ඒකේ බුදු ඒ කියන්නේ අර ඒකෙන් ඇත්තටම සීලේ විතරක් නෙමෙයි පිරෙන්නේ දානයක් පිරෙනවා. දැන් ඔයාලා පාණාතිපාතා වීරමණී කියන ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන එක ඇතුලේ එක්තරා දානයක උපකාරයක් හැංගිච්ච දානයක් තියෙනවනේ. මොකද්ද? අබේ දානයක් තියෙනවා. ඇයි ජීවත් වෙන්න තියෙන අයිතිය නසන්නේ මම? පුළුවන්කම තියෙද්දිම කරන්නේ. ඒක අතහැරලා ඉන්නවා. දැන් අදින්නා දානා කිව්වාම පින්වත්නි මිනිසු හරි කැමති තමන්ගේ දේවල් වලට. මිනිසු හරි කැමති දෙයක් තමන්ගේ දේවල් වලට. තමන්ගේ දේවල්ට හරි කැමති. එතකොට තමන්ගේ දේවල් වලට කැමති මිනිසුන්ට තමන්ගේ දේවල් වලට කැමති මිනිසුන්ට පින්වත්නි එවගෙන උවමනාවක් කැමැත්තක් ඇති මිනිසුන්ට යාළගේ දේවල් වල පරිස්සම ඒ වගේ දේවල් එයාලට පරිස්සම් කරගන්න දීලා අපි කත ඇරලා ඉන්නවා. ගන්න පුළුවන්කම තියෙනවා. මේ පේන්න තියෙනවා. ඒක එක්තරා විදිහක අතහැරීමක්. කාමී වරදව හැසිරින් නැතුව ඉන්න එක සමාජයට කරන මහ විශාල යහපතක්. එහෙනම් මේකේ අර අතහැරීම කියන එකටත් වඩා මේක මම මේ කරන්නේ පරාර්ථ චර්යාවක් කියලා හිතන්න. මම මේ කරන්නේ එක්තරා විදිහක පරාර්ථ චර්යාව. එහෙම හිතන්න. මම නිකම්ම දෙයක් මේ කරන්නේ. ඇයි කාමී වරදව හැසිරෙන්නේ නැතුව ඉන්න එක සමාජ කොච්චර පවුල් ජීවිතවලට යහපතක්ද? පවුල් ආරවුල් ඇති වෙන්නේ ගොඩාක් ආරවුල් ඇති වෙන්නේ ඔතනනේ. මම සිල් රකින්නකින් ඇත්තටම මහ විශාල පරාර්ථකාමීත්වයක් නිමතු වෙලා තියෙන්නේ. බොරු කියන්නේ කියන එක ඇතුලේ සමාදන් වුණාට පස්සේ ඒක පුදුම දානයක් නේ. ඇයි පින්වත් නී කෙනෙක්ව රැවටින්නේ? ඒක පුදුම පරාර්ථ චර්යාවක් නී. බාහිර ලෝකෙට කරන මහ විශාල උදව්වක් ඒක. මේ විදියට ගත්තාම ඔයාලා සිල් රකින්න ඕන ස්වල්ප ගුණ ධර්ම විශේෂ සංග්‍රහ කරගෙන සීලය රකිද හැම වෙලාවෙම හිතන්න මේක මටත් යහපත පරාර්ථ චර්යාවක් මේක. මා තුළ යෙදෙන පරාර්ථ චර්යාව කියලා. එතකොට යාට හිතෙන්නේ බලු කපුට දාන දෙන්න ඕන අරව මේව ඔළුවට ලොකුවට එන්නේ. ඇයි? යාට තේරෙනවා මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන්නෙම නී සත්තුන්ට යහපතනි කරලා තියෙන්නේ. ඒ කියන්නේ සීලයක් කියලා කියන්නේ පුදුම පරාර්ථ චර්යාවක්. අපි හිතන්නේ සිල් රකින්නේ අපිට යහපත පිණිස කියලානේ. ඒ තමන්ට යහපතක් ඒකාන්ත වශයෙන්ම යහපතක්. පින්නතුල්ලා හැම වෙලාවකම හිතන්නේ මම මේ රකින්න සීල ප්‍රතිපදාව වනාහි පරාර්ථ චර්යාවයි කියලා. සීලේ සමා ඒක එච්චර පරාර්ථ චර්යාවක් තියෙනවද බලන්නකො තවත්. සියලු සයිකේ ඒක ඇතුලේ වැඩෙන කරුණාව කොච්චර ප්‍රතිඵල සම්පන්නයිද? ඒ සියලු සතුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය මම කැමති නැහැ අභියෝගයට ලක් කරන්න. ඒ අයගේ තියෙන දේවල් එයාලට පරිස්සම් කරගන්න තියෙන අවකාශයට මම කැමති නැහැ අභියෝග කරන්න. ඔය අභියෝගේනි ලෝකේ තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ පන්සිල් රකින්නවා කියලා කියන්නේ ඒක ගැඹුරු පරාර්ථ චර්යාවක්. එතකොට යම්කි සිල් රකින්නවා කියන්නේ එයාට ඒකාන්ත යහපතක්. ඒක තමයි එයාගේ පරාර්ථ චර්යාව. ඒ පරාර්ථ චර්යාව දකිමින් දකිමින් සිල් රකින්නකොට එයා තුළ ගුණධර්ම වැඩෙන්නේ. ඒකට තමයි කියන්නේ ස්වල්ප ගුණධර්ම. ආත්මාර්ථය අභිභවා ගිහින් පරාර්ථයක් එයාට තියෙනවා. ඒ ස්වල්ප ගුණධර්ම තමයි ඔය සබ්බපාපස්ස අකරණං කියන එකෙන් අදහස් කරන්නේ. කුසලස්ස උපසම්පදා. අන්න එක ඉතා වැදගත් දෙයක් තියෙනවා කුසලය උපද්දවන්න ඕන කියලා. ඇත්තටම කුසලයේ උපද්දවන්න ඕන මොකද්ද කුසලය? දැන් එතකොට අපි හැම වෙලාවකම අපිව පරාමර්ශණය කරලා බලනවා. අපි අපේ ජීවිතවල අපිව සම්මර්ශණය කරලා බලනවා මොකද්ද? අපි අපේ ජීවිතවල සම්මර්ශණය කරලා බලනවා මේ දක්වා උපන් කුසලයේ කුමක්ද නූපන් කුසලයේ කුමක්ද? ඔන්නක තමයි දෙවැනි එක. දැන් මේ ගොඩාක් බණ අහන්නේ නායට තියෙනවා සුතමය ඥානය. මොකද්ද තියෙන්නේ? ශ්‍රුතමය ඥානයක්. ඒ ශ්‍රුතමය ඥානය කියන්නේ භාවනා කරන අය ඉන්න පුළුවන්. නමුත් මේක ස්ථිරව බොහෝ අයට තියෙනවා. දැන් මේ අයට ශ්‍රුතමය ඥානයක් තියෙනවා. ඒක තමයි ඔයාලගේ මේ මොහොතේ උපන් කුසලය. එහෙම සලක ගන්න. මේ මොහොතේ උපන් කුසලය මොකද්ද? ශ්‍රුතමය ඥානය. කුසලස උපසම්පදානි. කුසලයේ ඔසවා තැබීම ගැනනේ මේ කතා කරන්නේ. එතකොට උපන් කුසලයේ තමයි සුතමය ඥානය, නූපන් කුසලයේ තමයි විදර්ශනා ඥානය. ස්වල්ප ගුණධර්ම දැන් අපි හදලා තියෙන්නේ. එතකොට ස්වල්ප ගුණධර්මයක් විදිහට පූර්ණත්වයට පත්වීම පිණිස යාතුල මතුවෙන්න ඕන දේ තමයි පරාර්ථ චර්යාව. එතකොට යා පරාර්ථ චර්යාව කියලා බලු කපුඩු දානි දෙන්න, මිනිසුන්ට උදව් පදව් කරන්න, බඩු මළු බෙදන්න, ඒ වගේ ඒවා කරන එක හොඳයි. අපි කියන්නේ නිවන් මගට අදාළව. ඒවා කර කර ඉඳලම අපිට නිවන් දකින්න බෑනේ. අහිංසක මිනිසුන්ට ගෙවල් හැදුවාට කමන්නේ නැහැ, ගෙයක් දොරක් හදලා දුන්නට. ඕවම කර කර ඉඳලා කාටවත් නිවන් දකින්න බෑනේ. අපි කොහොමද පින්වත්නි මිනිසුන්ට ගෙවල් හදලා ඉවර කරන්නේ? තමන්ට හිසට වහලක් ලැබෙන්නේ යාගේම පිනතනේ. හිසට වහලක් නැත්නම් එයාගේ එයාට මේ ඇත්තටම කඩපිල්ලවල නිදියන්න වෙලා නම් බෝක්කු ඇතුලේ වහිනකොට තෙමෙන්නේ නැතුව වහන් වෙන්න වෙලා නම් එයාගේ සසර මා අකුසලයක් නේ. ඔය මිනිසුන්ට ගෙවල් හදලා අපිට ඉවර කරන්න පුළුවන්ද? ගෙයක් දොරක් හදලා දෙන්න උපකාර කරන එක නරක නෑ. ඒක බොහොම හොඳ එකක්. ඒක නමුත් ලෝකේ සැබෑ පරාර්ථ චර්යාව අපි එතනින් නෙමෙයි අහුලගන්නේ. මම රකින්න සීලය වනාහි පරාර්ථ චර්යාවයි කියලා දකිනවා. ප්‍රාණඝාතය කරන්නේ නෑ කියන්නෙම අපේදානේ. ඒක පුදුම සත්ව ලෝකෙට මහ විශාල පරාර්ථයක් නේ. පුළුවන් මරන්න කරන්නේ. කුරා කූඹියාගේ ඉඳලා එයාට පුළුවන් ඕන තරම් කරන්න, නමුත් කරන්නේ පරාර්ථ චර්යාව. එතකොට එයා පන්සිල් රකින්න ඕනේ පරාර්ථ චර්යාව දකිමින්. හොරකම් කරන්නේ නැහැ කියන්නේ පුදුම පරාර්ථ චර්යාවක් නේ. එයාට තියෙන දේවල් පරිස්සම් කරන්න ඔයා මැදිහත් වෙලානේ. කාම මිත්‍යාචාරය යෙදෙන්නේ නැහැ කියන්නේ පුදුම පරාර්ථ චර්යාවක් නේ. අර්බුද හදන්න ලෝකේ සමාජයේ මැදිහත් වෙලා නැහනේ. බොරු කියන්නේ නැහැ කියන එක පුදුම පරාර්ථ චර්යාව නෑ. රැවටෙනවා, ප්‍රෝඩා වලට අහු වෙනවනේ. බොරු ඉන්නේ ලෝකේ දුවන්නේ. නමුත් මම එකට මැදිහත් නොවී ඉන්නවා කියන්නේ මුළු මහත් සමාජයටම, ජාතියටම පුදුම පරාර්ථ චර්යාව. ආයක පොඩි එකක් නන් නෙමෙයි, විශාල පරාර්ථ චර්යාවක්. ලොකු දෙයක් ඒක. එතකොට අන්නේ පරාර්ථ චර්යාව ඔය පින්නතුන්ලා දකින්න. ඒ පරාර්ථේ දකින්න ඔය පින්නතුන්. එතකොට ඒ පරාර්ථ චර්යාව දකිමින් දකිමින් තමයි ඒ ගුණ ධර්මයට එකතු වෙන්න ඕන. ඒ පරාර්ථේ දකිමින් දකිමින් තමයි ඒ ගුණ ධර්මාවලියට ඔයාලා එකතු වෙන්න ඕන. එතකොට ඒ බඳු චර්යාවක් තියෙන තැනක කවදාකවත් වරදින්නේ නැහැ. ඒක ස්වල්ප ගුණ ධර්මයට හැදෙනවා. එතකොට ස්වල්ප ගුණ ධර්ම තියෙන එකෙන් දෙවණියට අපි එකතු වෙන්නේ මොකද්ද? කුසලයේ ඉපදවීම කියන එක. ඒක අපේ ප්‍රධාන පරිච්ඡේදය. මේක ඇතුලේ තමයි හැරවුම් ලක්ෂයේද නිවනටපත් වීමද කියන මේ අත්දැකීම් දෙකම තියෙන්නේ. කුසලස්ස උපසම්පදා. ඊට පස්සේ තුන්වෙනි එක නෝ සචිත්ත පරියෝදපණ සිත උපේක්ෂාවකට පත් කර ගැනීම ගැන ඊට පස්සේ කතා කරන්නේ. බලන්න මේ වගේ එක ඇත්තටම මුල් කාලේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තමයි මේ පින්වත්නි ඕවාද ප්‍රාතිමෝක්ෂේ හැටියට අවවාද කරලා තියෙන සංඝයා සංසුන් කරලා තියෙන මේ ගාථාවලි තුනක් පාවිච්චි කරලා තියෙනවා. ගාථා තුනක් එක එකක් මේක. ගාථා තුනක් පාවිච්චි කරලා තියෙනවා. මුල් විනය කර්ම විනය සිල් පණවලා තිබ්බේ නෑනේ මුල් කාලේ. අවුරුදු 20ක් යනක ඇතැම් ශික්ෂාපද පණවලා තිබුණා. නමුත් පින්වත්නි මේ අවුරුදු 20කට පස්සෙනි මේ විනය ශික්ෂා පිළිබඳ පූර්ණ අදහසක් භාගතුන් වහන්සේ ගන්න මේ උන්වහන්සේට දැනුණානේ මේ ශාසනය හරි අමාරු ඉස්සරහට පිළිවෙත් පුරාගෙන යන අයගේ බොහොම දුර්වලකම් ගොඩක් එනවා කියලා දැක්කනේ. ඒ දැකලානේ උන්වහන්සේ මේ බඳු වැඩපිළිවෙලා පෙන්නුවේ අපිට. අවුරුදු 20කට පස්සෙනි විනය පණවන්නේ. ඉතින් මේ මුල් කාමී ගාථාවලින් තමයි සංඝයා හික්මවලා තියෙන්නේ. ඒක ඇතුලේ පූර්ණ විනයක් හැදෙනවා. ඇයි අර සියලු පව් දුරු කිරීමේ අර්ථය ඇතුලේ මූලික සීලේ උණුසුම යාට ලැබෙනවනේ. ඒක කොච්චර දියුණු විදියට වැඩෙනවද කියනවනේ. ගියා හැම වෙලාවකම සිල් රකින්නේ පවා පරාර්ථයේ දකිමින්. ආත්මාර්ථයම නෙමෙයි. පරාර්ථයේ දකිමින් දකිමින් සිල් රකින්නේ. මේක ඉතා වැදගත් දෙයක් තමයි. කුසලස්ස උපසම්පදා. කුසලය ඉපද වීම කියන එක ඉතාම වැදගත් දෙයක්. කුසලය ඉපද වීම එක බොහෝ කොට උපකාරයි. කුසලය ඉපද වීම. එතකොට මෙතන කුසලය ඉපද වීම කියලා මෙතන අදහස් කරන තැන ධර්මී පෙන්නවා එයා පළවෙනියෙන් දකින්න ඕන උපදවන්න කලින් ඉපදිච්ච එකක් තියෙනවද කියලා. අන්න ඒකයි ඉතා වැදගත්. කුසලයක් උපද්දවන්න කලින් ඉපදිච්ච එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඉපදිච්ච කුසලේ. දැන් මේ වෙලාවට අදාළව නම් ඔයාලා තුල උපදිච්ච කුසල් තියෙනව ඕන තරම්. එකක් උදාහරණයකට කිව්වොත් සුතමය ඥානය කියන එක. ඒක ඉපදිච්ච කුසලයක්. සුතමය ඥානය කියන්නේ ඉපදිච්ච කුසල. දැන් උදාහරණයක් විතර විදර්ශනා ඥානය කියන්නේ විදර්ශනා කරන කෙනා තුල උපදින එකනේ. ඒක ඉපදිලා නැහැ බොහෝ අයට. සුතමය ඥානය කියන එක ඉපදිච්ච කුසලයක්. විදර්ශනා ඥානය කියන්නේ ඉපදුන් නැති කුසලයක්. ඔයගොල්ලෝ දන්නවද කුසලයක් ඉපදිලා කියලා දැනගන්නේ කොහොමද කියලා? ඔන්න ඒක හරි වැදගත් වචනයක් මේක. කුසලයක් ඉපදිලා දැන් තියෙන්නේ කියලා දැනගන්නේ ඒකට සමවැදුන් නැති වුණාම සිත තුළ දෝමනස්සයක් එනවා නะ. ඒක ඇතුළේ ඉපදිලා තියෙන්නේ. ඒ මේක පටිඝ සම්පයුක්ත දෝමනස්සයක් නෙමෙයි, පටිඝානුසය සම්බන්ධ දෝමනස්සයක් නෙමෙයි, එක්තරා විදියක පටිඝානුසය නඩත්තු නොවන දෝමනස්සයක් එනවා. දැන් උදාහරණයක් විදියට දැන් බණාන කෙනෙකුට සුතමේ ඥාන ඉපදිලා කියලා දැනගන්න මං කියන එකක්. දැන් සමහර අය ඉන්නවා නිතර බණ අහනවා. එයාට බණ අහන්න බැරි වුණාම හරි හිත දොම්නසක්කට යනවා. අනේ අද බණක් අහන්න බැරි වුණානේ. එහෙනම් දෝ ඇතුලෙන් එනවා ඒක. ආ බැරි වුණා හෙට අහනවා කියලා එන්නේ නැහැ. නිකන් දොම්නසයක් එනවා නිකන් හිත දොම්නසකටපත් වෙනවා. ආන්න එක ඉපදිච්ච කුසලය. යම් කුසලයකට නැවත නැවත සමවදින්න යනකොට ඒක සමවදින්න බැරි වුණාම හිත තුල දුම්නසක් හිත තුල පැන නගිනවා නම් ඒ දුම්නස්සේට අපි කියනවා යම් කුසලයකට සමවදිනකොට ඒ කුසලයට සමවදින්න බැරුව සිත දුම්නස්සේකට යනවා නම් ඒක ඉපදිච්ච කුසලය. ඉපදිච්ච අකුසල් නිසාත් ඕකම වෙනවා. හැබැයි ඉපදිච්ච අකුසල් නිසා හොම වෙනවා නම් පටිඝානුසය සම්බන්ධ දෝමනස්සයකට තමයි යන්නේ. දැන් නිරාමිස දුක් වේදනා, සාමිස දුක් වේදනා කියලා දුක් වේදනාවේ තියෙනවනේ. ඒ පැත්තෙන් ගත්තාම දෙකක්. නිරාමිස දුක් වේදනාවක් තියෙනවනේ. අර කුසලයේ ඉපදිච්ච එකක් නම් යා තුල නිරාමිස දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට නිරාමිස දුක් වේදනාවේ දුක් වේදනා වුණාට ඒක යහපත මොකද්ද? පටිඝානුසය නේ. සාමිස දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා. එතකොට දැන් ඔයාලට දැන් සමහර අය ඉන්නවා මේ හිතන්නකෝ අපි බස් එකේ යනකොට බණ අහනවා. අර කන ටිකක් ගහගෙන අහනවා. දැන් කෑගල්ල ඉඳලා කොළඹට එනවා නම් උදේට. යා පුරුද්දක් විදියට ෆෝන් එකේ බණක් දාගෙන කාට කරදරේකුත් නැහැ ළඟ ඉන්න කෙනා දන්නේ මෙයා මොනවා අහනවද කියලා. බනහගෙන යා වෙල්ලේ කෙලෙසාගත ලෝකේ පැත්තට එයාගේ අවධානය යොමු කරන්නේ. හරිම හොඳ දෙයක් එයා කරන්නේ. එතකොට එහෙම යා බනහාගෙන එනවා. ඒ බනහාගෙන එනකොට උනා හිතන්නකෝ කවුරු හරි කෙනෙක් එයාත් එක්ක එනවා බස් එකේ කියලා අඳුරන කෙනෙක්. ආයන් ඔයත් එක්ක අද මාත් එන්නම් මාත් යන්නේ කොළඹට කියලා එනවා. එතකොට අර යාට අර බනහන්න බෑනේ. ඒ බනහන්න බැරි වෙච්ච එකෙන් එයාගේ සිත එක්තරා දෝමනස්සයකට යනවා. අර ආපු කෙනා දිහා පටිගින් බලනවා. අනේ මේ අද අනේ අද බණක් අහන්න බැරි වුණානේ. අද බැරි වුණානේ බණක් අහන්න. එයා තුල අර මේ අනේ ඉතින් අද බණ ඇහුණා හැමදාම් බණානේ කෙනෙක් කවුලක් නැහැ අපි කතා කර කර යන් කියන එකවත් ඉපදිලා නැහැ ඒ කුසලේ. අන්න උපන් කුසල් නූපන් කුසල් ගැන කතා කරනවානේ. මේ සම්මා වායාමයේදී එන බලන සම්මා වායාම කියන්නේ කොච්චර ගැඹුරු එකක්ද? සම්මා වායාමයේ කියන එක අපි නිකන් ආ උපන් කුසලයට මහන්සි වෙන්න පින්වත්නි නූපන් කුසලයේ උපද්දවන්න කියලා කිව්වට උපන් අකුසලයේ දුරු කරනවා කියන්නේ තෝකම අනිත් පැත්ත. සමහර විට ඔය පින්නතුන්ලාට ඕකෙම අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. එතකොට දැන් මෙතන හොඳට මේක සරලව මම මේ තේරුම් කරන්නේ. ඒතකොට කුසලයේ ඉපදිලා කියන්නේ හේතුව ඕක තමයි. දැන් මේක ඉපදිලාද නැද්ද කියලා අපි හොයාගන්න ඕනනේ. උපන් කුසල් කියලා කතා කරනවා නිතරම. අපි මේ කියනවනේ නූපන් කුසල් උපද්දවන්න කියනවා. දැන් ඔයාලට මේ ඉඳහිට භාවනා කරන්න හිතෙනව නේද? ඒක ඉපදිලා නැහැ කුසල ඒකයි. නිකම් ඉඳලා හිටලා භාවනා කරන්න හිතෙනවා. ආයේ මතක් වුණොත් කරනවා. ඒක ඉපදිලා නැහැ ඒකයි. නෑ මම අදත් භාවනා කළා අඳුරුනි නෑ ඉපදිලා නෑ ඒක. ඒදට ඒ කුසල ඉපදීම කියන එක හොඳට තේරුම් ගන්න. එතකොට කුසල ඉපදීම කියන්නේ දැන් මම ඒ උදාහරණයට ගත්තේ බණක් අහගෙන එනකොට ඕක තමයි හැම කුසලයකටම මොකද අදාළ කරලා බලන්න. බණක් අහගෙන එනකොට ඒ බණ අහගෙන එන කෙනා හැමදාම එක් කරද්දී කවුරු හරි කෙනෙක් බස් එකේ අඳුරන කෙනෙක් ආවම ආ බණ නම් හැමදාම අහනවනේ හිටත් අහන්න පුළුවන් කියලා ඔයා අපි කතා කර කර යන් අද ඔයා හැමදාම ඉන්නේ නැහැ නේ අපි බණ නම් හැමදාම අහනවනේ. ඉපදිලා නැහැ ඒ කුසලේ. නැවත උත්සාහ කරන එක උපද්දව ගන්න. ඒක උත්සාහ කරන්න ඕනේ නැවත නැවත. කුසලේ ඉපදිලා නම් මොකද්ද තත්ත්වේ? දොම්නසට යනවා හිත. අනේ බැරි වුණානේ මේක. සිත දොම්නසයකට යනවා. බැරි වුණානේ අද මේ බණ අහන්න කියලා නිකන් පටිගේ එන්නේ නිකන් දොම්නසයකට හිත යනවා. නිකන් කනස්සල්ලකට වගේ යනවා. ඒ ඉපදිච්ච කුසල් නිසා. ඔය වගේ ඔයාලා බලන්න ජීවිතේ සම්මර්ෂණය කරලා උපන් කුසල් තියනවද කියලා. ගුඩාක් දෙනෙගේ ජීවිතවල පොඩ්ඩයි තියෙන්නේ. එකෙන් කියවෙන්නේ දන් දෙන්නේ, බණ අහන්නේ, සංඝ පිරිස ඇසුරු කරන්නේ, පිළිවෙත් පුරන්නේ, ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒක උපන්න දැන් දැන් සමහර ලාවට මෙහෙම එකක් වෙනවා. ඒකෙන් කිසි වරදක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම දිනපතාම කරන දෙයක් තියෙනවා. හවසට ඒ කියන්නේ මේ කවුරු හරි හිටියොත් ඒක කරනවා. මේ ගිලම්පස තියන්න ඕන අපි හැමදාම තියෙනවා. එතකොට හැමදාම ගිලම්පස තියෙනවා. අපි උදේට එළකිරි පූජා කරනවා. එතකොට ඒක මට ඒක කරන්න බැරි වුණොත් සිත එක්තරා විදිහක පශ්චාත්තාපයකට යනවා. ඒක හැබැයි පටිගියේ නැහැ ඒක. අනේ මේක කරන්න බැරි වුණා නේද කියලා. ඒක අපේ ඒක ඉපදිච්ච කුසලයක් නිසා එහෙම වෙන්නේ. ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ. බුද්ධ පූජා යාට තියන්න බැරි වුණා කියන එකෙන් එයාට වරදක් වෙලා නැහැ. අර උපන් කුසලයක් නිසා අනේ මට මේක බැරි වුණා නේ කියලා. අනේ මැරෙන්නේ නැතුව මට තියන්න පුළුවන් වුණා නම් හොඳයි නේද කියලා එකක් කරන එක අකුසලයක් නෙමෙයි තියන්න බැරි වෙච්ච එක. හිතාමතා කරපු එකක් නෙමෙයිනේ. අර හිත දොම්නසකට යනවා හැම වෙලාවකම. දොමනස්සේකට යනවා. ඒ දොමනස්සේකට යන්නේ ඒක උපන් කුසලයක් නිසා. ඔන්න බලන්න උපන් කුසලේ හොයාගන්න විදිය. උපන් අකුසලයක් එහෙමයි. දොමනස්සේකට යනවා හැබැයි පටිඝ සම්පයුක්තව. ඒක ඉපදිච්ච අකුසලයක්. ඉපදිච්ච අකුසලයක්. ඒක දොමනස්සේකට නොයන මට්ටමට පටිඝ සම්පයුක්ත දොමනස්සේකට නොයන මට්ටමට සිතට සිහිනුවන උපදව ගන්න උත්සාහ කරන එක තමයි උපන් අකුසලේ නසනවා කියන්නේ. දැන් තේරෙනවද උපන් අකුසලේ නසනවා කියන්නේ මොකද්ද? ඒක ඉපදිච්ච කුසලයක් හැම වෙලාවකම පටිඝ සම්පයුක්ත දොම්නසකට හිත යනවා අධ්‍යක්ීම් නිසා. හැබැයි මේ පටිඝ සම්පයුක්ත දොම්නස එක පටිඝ සම්පයුක්තයි ඈ. දොම්නසයකට යන එකෙන් සිත මුදවා ගන්න දරන උත්සාහයෙන් තමයි උපන් අකුසලේ නසන්ට මහණෙනි කිව්වේ. උපන් අකුසලේ නසන්න ඕන, නූපන් අකුසලේ නූපදවන්න ඕන කියලා කියන්නේ. ඒක නසන්නේ කොහොමද කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඔබ වහන්සේලා මේ බණ වලට කියනවා උපන් අකුසලේ නසන්න කියලා. හැබැයි වට මහඳුනේ ඔක නසන්නේ කොහොමද? නසන්නේ අර පටිඝ සම්පයුක්ත දෝමනස්සයකට සිත එකතු නොවන මට්ටමට ඒක ගැන සිහිනුවන පවත්වන. ඒ සිහිනුවන පවත්වන්න පවත්වන්න අර අකුසලේ මිය යනවා. අකුසලේ සම්පූර්ණයෙන් මිය යනවා. එතකොට උපන්න උපන් කුසලය කියලා කියන්නේ ඒක ඉපදිලාද නැද්ද කියලා. දැන් කුසලස උපසම්පදානි. කුසලෙ උපද්දවන්න සම්පපාපස අකරණම් කියන එකේ තියෙන්නේ මොකද්ද? ස්වල්ප ගුණ ධර්ම. ඒක ඒක ස්වල්ප ගුණ ධර්මයක් විදියට වැඩෙන්න නම් එයා හැම වෙලාවම පරාර්ථ චර්යාව දකින්න ඕන. පරාර්ථ චර්යාව. මොකද පරාර්ථ චර්යාවෙන් තමයි පින්වත්නි කරුණාව වැඩෙන්නේ. සත්‍ය අවබෝධයටපත් වෙන කෙනෙක් තුළ ප්‍රධාන ගුණ ධර්ම දෙකක් හැදෙන්න ඕන. කරුණාව සහ ප්‍රඥාව. ඒක අපගේ බුදුරජාණන් වහන්සේට තිබේ මහා කරුණා මහා ප්‍රඥා කියලා දෙකක්. අපිට මහා කෑල්ල අපිට අදාළ නැහැ. අපිට බෑ එච්චර දියුණු කරන්න. මහා කරුණාවක් අපිට නැහැ. මහා ප්‍රඥා කියලා එකක් නැහැ අපිට. විදර්ශනා කරනකොට මහා ප්‍රඥාව කියලා එකක් වැඩෙනවා. ඒක අර බුදුරජාණන් වහන්සේ තුල වැඩිච්ච මහා ප්‍රඥාව කියන එක නෙමෙයි. ඒක ඒ මහා ප්‍රඥාව සම්පූර්ණයෙන්ම මේ ඒ මහා ප්‍රඥාව සමන්නාගත වෙන්නේ පින්වත්නි සඩ් අසාධාරණ ඥානවලට ඒක හේතු වෙලා තියෙනවා. ඒ මහා කරුණාව මහා ප්‍රඥාව. ඒතරයිතර මහා කරුණාව මහා ප්‍රඥාව දෙකම සඩ් අසාධාරණ ඥාන පදනම් කරගෙන තියෙනවා. ඒ අසාධාරණ ඒවා රාතනවසලටත් නැහෙනේ. ඒකනේ වට අසාධාරණ ඥාන කියන්නේ. ඒ අසාධාරණ ඥාන කාටද තියෙන්නේ? බුදුරජාණන්සට විතරයි. වෙන කාටවත් මේව ඇත්තේ නැහැ. දැන් බලන්න මේ කියන එක හරි වැදගත් දෙයක්. මේක හොඳට ඔළුවට දාගන්න ඕන කතාවක් මේ කියන්නේ. එතකොට ඔය පින්නතුන්ලා තේරුම් ගන්න මේ දේ. එතකොට මහා කරුණාව හැදෙන්නේ අර ස්වල්ප ගුණ ධර්ම පරාර්ථ චර්යාව පදනම් කරගෙන දියුණු කරන කරුණාවක් හැදෙන්නේ. කුසලස් උපසම්පදා කුසලේ උපද්දවනවා කියන තැන ප්‍රඥාව හැදෙන්නේ. ප්‍රඥාව පූර්ණත්වයට පත් වෙන සචිත්ත පරියෝ දපණ ප්‍රඥාව පිරෙන්න ගන්නවා. ප්‍රඥාව යා තුල පිරෙන්න ගන්නවා. දැන් මෙතන කුසලස්ස උපසම්පදා කියන තැන කුසලයේ ඉපදිලාද නැද්ද කියලා බලන එකත් දැන් ඔයාලා දන්නවා. තම තමන් දන්නේ මේක ඉපදිච්ච දැන් ගොඩාක් අය රසන මේක ඉපදිච්ච කුසලයක්ද නූපන් කුසලයක්ද කියලා තමන්ම නිරීක්ෂණය කරන්න ඕනේ. ඉපදිච්ච අකුසලේ වුණත් නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ uppannanwa akusalanam pahanaya කියලා තියෙන ඉපදුනාවු අකුසල් ප්‍රහාණය කරනවා කියලා ඒක කොහොමද කරන්න කියලා ඔයාලා දැනගන්න ඕනේ. දැන් ඒ අකුසලේ ඉපදිච්ච එකක් කියලා දැනින්නේ කොහොමද? ඒක පදනම් කරගෙන හැම වෙලාවෙම පටික සම්පයුක්ත දෝමනසකට යනවා. ඒ පටික සම්පයුක්ත දෝමනසකට නොයන ආකාරයට සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියන සම්පජහනකාරී භවෙන් සමන්නාගතව වාසය කිරීමෙන් උපන් අකුසලේ මිය යනවා. සම්පජහනකාරී භව නැති වුණොත් උපන් කුසලයද මිය යනවා. මතක තියාගන්න. අකුසලයේ කුසලයේ දෙකම මැරෙන්න පුළුවන්. ඉපදුනා කියලා තහවුරු කරගන්නේ ඔන්න ඔය පදනමට. ඉපදිච්ච බව තහවුරු කරගන්නේ. ඉපදිලා කියලා තහවුරු කරගන්නේ ඔය පදනම ඇතුලේ. ඉපදිච්ච බව තහවුරු කරගන්නවා. එතකොට ඊළඟ එක තමයි තාම වැදගත් දේ. දැන් නූපන් අකුස්, එතකොට උපන් කුසල් වලට පෙනී පොඩ පොඩ පෙනී ටිකයි තියෙන්නේ ගොඩක් අය. නෑ අපි අරව කළා මේව කළා කටිනි පිංකම් කළා කියකි කිව්වට ලෝකෝත්තර අර්ථය මුදුන් පමුණවා ගැනීම පිණිස උපන් කුසල් දෙස බලනකොට මේ ගොඩාක් අයගේ දකින්න දෙයක් තමයි පොඩ්ඩයි තියෙන්නේ. භාවනා නොකරනවා නෙමෙයි. ඉපදිලා නෑ ඒ කුසලයේ. එතකොට උපන් කුසලයේ ස්ථාවරත්වයක් තියෙනවා. උපන් කුසල ස්ථාවරත්වයක් තියෙනවා. ඒ උපන් කුසල ස්ථාවරත්වය කියන එක ඊට වැදගත් දෙයක්. එතකොට නූපන් කුසල් උපද්දවන්න ඕන කියන්නේ බලනවා ආසන්න වශයෙන්ම උපදවන්න ඕන කුසලේ මොකද්ද කියලා. එහෙනම් නූපන් කුසල් උපද්දවනවා කියලා මොනවා හරි කරන්නේ ආසන්න වශයෙන් කුසලේ උපද්දවන්න ඕන දේ බලන්නේ. උපන් කුසලයක් තියෙනවා. ඒකට ආසන්නම කුසලේ තමයි උපද්දවන්නේ. තේරුණාද මං කියන එක? උපන් කුසලයක් තියෙනවා නම් ඒක සම්මර්ෂණය කරලා බලනවා. එතකොට උපන් කුසලයක් තියෙනවා. ඒ උපන් කුසලයට ආසන්නම කුසලයේ තමයි උපද්දවන්නේ. ඉපදිලා නැති ආසන්නම එකක් තියෙන්නේ. දැන් සුතමය ඥානයක් තියෙනවා. විදර්ශනා ඥානය තමයි උපද්දවන්නේ. ආසන්නම කුසලයේ. ඒක දැන් ඒක තවත් විස්තර කර කර උපද්දවන්න පුළුවන්. දැන් උදාහරණයකට සුතමේ ඥානයක් තියෙනවා. ඒ දැන් ඒ ඒ ඒ ධර්මය අහලා යාට තුල ඒකට තියෙනවා. ඒක දරන්න පටන් ගන්නවා. අර බණ අහන කෙන එයා මානසිකාරය කරන්න පටන්. ඒක ඉපදිලා නැහැ යාට. බණ අහද්දි විතරයි තියෙන්නේ. දැන් බණ අහන කෙනාට බණ අහද්දි හොඳට සිහිය පිහිටනවා ඇත්ත තමයි කියලා හිතනවා. ඒක යා දරන්නේ නැහැ. දරන්නේ නැති එක ඉපදිච්ච නැති කුසලය. දරනවා කියන්නේ බණ අහන කොට වෙන එකක් නෙමෙයි. එයා යාම විමස විමසා කරන්න ඕන. දරනවා යා. එතකොට ශ්‍රවණ මාත්‍රේ කියන්නේ ඉපදිච්ච කුසලයක්. ඒකට ළඟම කුසලයේ තමයි ආයි උපද්දවන්නේ. ඒකනේ ඕරම් භාගිය සංයෝජන නිරුද්ධ නොකොට උද්දම් භාගිය සංයෝජන කඩනවා කියලා එකක් නැහැ නේ ඇත්තටම. පිළිවෙලත් සක්කාය දිට්ඨිය නැසන් නැතුව කාමරාග පටික කඩන්න යන්නේ. කාමරාග පටික කොහොම තිබ්බාවේ. ඒවා මොකුත් හොල්ලන්න යන්න ඕනේ නැහැ. සක්කාය දිට්ඨිය නැසලයිමුකෝ. එනම් මේ ධර්මයේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද? ආසන්නතම කුසල් උපද්දවන්න. ළඟ කුසල් උපද්දවන්න. දැන් අර හැමදාම බස් එකේ යනකොට බණ අහගෙන ඉනවනම්, කෝච්චි යනකොට බණ අහගෙන ඉනවනම්, ඒක නැත්තම් දෝමනසයකටත් යනවනම් සිත. ඒක බරන්න බැරි වෙච්ච දවසට. පසු ප්‍රැවීමක් තියෙනවා. ඒක ඉපදිච්ච කුසලයක් නේ. එබැයි යාට බණ අහන එක උපන් කුසලයක් වුණාට ඒකෙන් නිවන් දකින්න බෑනේ. අයි ප්‍රඥාව වඳිනේ. එනං යා ආසන්නතම කුසලේ තමයි යා ඊට පස්සේ පුරුදු වෙනවා යා ධර්මයේ දරන්න. අහන්න නැතුව ඉද්දිපම යා මානසිකාරය කර කර දරනවා ධර්මයේ. අනි බුදුර ජනසි කොච්චර ඇත්තද වදාලේ මම මේ අත්දැකීමට නෙමෙයි එකතු වෙලා ඉන්නේ. බණ අහන්නේ. අහනවා යා. ඒ බණ අහන්න නැති වෙලාවට පුළුවන් ඒක කරන්න. දැන් අපිට වෙලා තියෙන්නේ බණ අහන වෙලාවට බණවල ඉන්නවා. බණෙන් එළියේදී අපි බණ ධර්මයට අදාළ දේවල් කතා කරන්නේ. ආගීව කන බොනේවා ඒවනේ. දැන් බණට ඔයාලා ආවත් එළියේදී ඔයාලට ධර්ම මනසිකාරයක් නේ. එළියේදී ආපු විදිය මෙයා කොහෙන්ද ආවේ මොනවද කළේ ඕවනේ කතා කරන්නේ. ධර්මයට අදාළ දේවල් නේ. එකින් තේරෙනවා අර ධර්මීය දැරීම කියන කුසලයේ තවම ඔයාලා තුල ඉපදිලා නැහැ. එතකොට ධර්මීය දැරුවට පස්සේ වචසා පරිචිතා කියන එක උපදිනවනේ. එහෙමනි කියන්නේ වචනිනුත් එයා භාවිතයට ගන්නවනේ. වචසා පරිචිතා කියන එක. ඒක එන්නේ නැත්තේ ඇයි? ඔයාලා අවංකව බණ අහන්න ආපු අය. ඒ ගොඩාක් අයගේ මං කියන්නේ මේ අපේ බණේ මහානායකයෝ යාළු තුල උපන් කුසලයක් විදියට සුතමය ඥානය කියන එක ඉපදිලායි තියෙන්නේ. පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්. ඒක ඉපදිච්ච එක. එතකොට නූපන් කුසලයේ ආසන්න මේක තමයි උපද්දවන්නේ. අනේක ඉතා විශේෂයි. ආසන්න මේක මොකද්ද? ධර්මීය දැරීම කියන කුසලයේ ඉපදිලා නැහැ. ඒ දැරීම ප්‍රකට වෙන්නේ කොහොමද? එයා වචසෙන් පුරුදු කරමින් මානසිකාරය කරන්න ගන්නවා. එයාගේ ජීවිතයෙන් පුළුවන් තරම් එයාට අර බණ ඇහෙන්න ඕනේ. විවේකයක් හම්බුන ගමන් අර ඒ ධර්මයට අදාළ අභ්‍යන්තරික විමර්ශනය ඇතුළාන්තය තුළ විමසා බැලීමක් ඇති වෙනවා. ඇතුළාන්තය තුළ විමසා බලන්න පටන් ගන්න. එතකොට එයාට බණ ඇහෙන්න ඕනම නැහැ. අර ඉයර්ෆෝන් එකක් කණේ ගහන බස් එකේ ඉන්න බැරි වෙච්ච එක යන ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපිද ෆෝන් එක බැස්ස කියලා බැටරිය. එයා ධර්මයේ දරනවා, මානසිකාරය කරනවා, වචනිනුත් පුරුදු කරන්න අවස්ථාවක් හම්බුනොත් එයා පුරුදු කරනවා. හැමෝටම බණ කිය කියන්නේ. මං අද මෙහෙම බණක් ඇහුවා කියලා එහෙම වුණොත් ඔබට මානසික රෝගියෙක් විදියට හංවඩු ගහන්න පුළුවන්. ඒ නිසා නමුත් වචනිනුත් පුරුදු කරනවා. සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා හම්බ වෙනකොට ධර් වචනිනුත් ඒක පුරුදු කරන්න පටන් ගන්නවා. එහෙනම් සුතමය ඥානය කියන එක ඒක තමා තුළ වැඩෙනකොට එයා ධර්මයේ දරනවා, වචනෙන් පුරුදු කරන. එතකොට එයා තුළ ඒ කුසලයේ ද උපදිනවා. එතකොට ඒකත් රැකෙන්නේ සිහි නුවණ තිබ්බොත් විතරයි. එහෙනම් මතක තියාගන්න, මේ කුසලය රැකීමද අකුසලයේ නැසීමද තීරණය වෙන්නේ සති සම්පජඤ්ඤේ මත විතරයි. සති සම්පජඤ්ඤේ නැත්තම් බෑ, මුකුත් කරන්න බෑ. කොච්චර වටිනා ගුණයක්ද ඒක. ඒවා අයිති ස්වල්ප ගුණ ධර්ම වලට නෙමෙයි. ස්වල්ප ගුණ ධර්ම සීලය අරමුණු කරනවා, සීලයට එකතු වෙනවා, සීලය තුළ පරාර්ථ චර්යාව දකිමින්. ඒක අනේ මා තුළ පුදුම අතහැරීමක් නේද? සත්තු මරන්න පුළුවන් අතහැරලා මං සත්තු මරණ එක. අතහැරෙන දෙස බල බලා එයා ඒ ගුණ ධර්මයේ මත ගුණ ධර්මයට සමවදිනවා, එකතු වෙනවා. මේ තියෙනවා පේන්න ගන්න පුළුවන්, ගත්තොත් දන්නෙත් නෑ කවුරුත්. ගන්න නැතුව ඉන්නවා, අතහැරලා ඉන්නවා. මේ මේසේ තියෙනවා, මේසේ උඩ තියලා තියෙනවා. ගන්න පුළුවන්, ගත්තොත් හිතන්නෙත් නෑ මං ගත්තා කියලා. හිතන්නේ මම ගත්තා කියලා ජීවිතේට. ගන්න පුළුවන්, නොගෙන ඉන්නවා, අතහැරලා ඉන්නවා. ඒ අර ඒ ස්වල්ප ගුණ ධර්මයක් විදියට ඒක ශක්තිමත් වෙන්නේ පරාර්ථ චර්යාව අතහැරීම දකිමින් දකිමින් සීලයකට එකතු වෙනවා. ඒකෙන්ම ස්වල්ප ගුණ ධර්ම ඔක්කොම පිරෙනවා. ඒක විතරක් ඇති, ඒ කියන්නේ පන්තිල් විතරක් ඇති මූලික ගුණධර්මාවලියට සමවදින්න. එතකොට මේකෙදි ඉතා මහා ගුණධර්ම කියලා වෙනම පැත්තක් කතා කරනවා. බුද්ධ මූලික දේශනාවලම පවයි කතා කරනවා. එතකොට මෙතන මහා ගුණධර්ම කියලා අපි අදහස් කරන්නේ මොකද්ද? මෙතන මහා ගුණධර්ම කියලා අදහස් කරන්නේ පුළුවන් තරම් කුසලයේ උපද්දවන ඉපදිච්ච කුසලයක්ද කියලා නිරීක්ෂණය කරගන්න විදියක් දැන් දාන්න ඕනේ. දොම්නසකට යනවා පටිගෙන් බැහැරව. පටිගියත් එක්ක දොම්නසකට යනවා නම් අකුසලයි. පටිගියත් එක්ක අකුසලයට යනවා. පටිගියත් මේ රාගයත් එක්ක සොම්නසකට යනවා නම් අකුසලය. රාගෙන් තොර සොම්නසකට යනවා නම් කුසලයි. ඒක ඉපදිලා, කුසලයත් ඉපදිලා, අකුසලයත් ඉපදිලා. ඒතර ඔයාලා හැම වෙලාවකම පුරුදු වෙන්න සිහිනුවන පාවිච්චි කර කර තමන් තුල සොම්නසකටපත් වෙන්න, දොම්නසකටපත් උනත් පටිගේ නැතුව වසන්ට. ඉපදිච්ච නිසයි එහෙම වෙන්නේ. නෝ එතකොට ඒකට සාපේක්ෂ වාසන්නම කුසලයයි උපද්දවන්න ඕන. සාපේක්ෂව දැන් සුතමේ ඥානයේ තිබ්බොත් දැරීම කියන එක තියෙන්න ඕන. ඇහෙන්නේ නැති වෙලාවටත් ඒක අනුව දරන්න, ඒක අනුව වචන පාවිච්චි කරන්න, ඒක අනුව මානසිකාරය කරන්න පුළුවන්. ඒක නූපන් කුසලයන ඒක උපද්දවන්න පුළුවන් තරම් උපද්දවන්න. ඒක ඉපදුනා කියලා තහවුරු වෙන්නේ කොහොමද? ඒක නොකර ඉන්නකොට දොම්නසකට යනවා හිත. අනේ බලන්නකෝ, අද මෙතනට ආවේ ධර්මයක් කතා කරන කෙනෙක් නෙමෙයිනේ. කතා කරන කෙනෙක් ආව නම් දහම් කතාවක යෙදෙන්න තිබ්බනේ. බලන්න මේ කියපු හැම වචනයක්ම දහම් කතාවට බැහැරයිනේ කියලා අරයට ගරහන්නේ. එයා එයා තුළ දෝමනස්සයක් එනවා කියන්නේ ඇලියට. එයාට කරන්නේ එයාට ගරවපු ගමන් තණ්හාව හැදින්න ගන්නවා. මේ ඇවිල්ලා ධර්මයක් කතා කරන්න කියලා මේ බලන්න මේ මිනිස්සයා කොච්චර අසත්පුරුෂද, කිසිම ධර්මයක් නැහැ කියලා ධර්මයක් නැති කෙනෙක් එළිය දැක්කොත් කර්ම රැස් වෙන්න ගන්නවා. අපි එකට යන්නෙම නැහැ. හැම වෙලාවකම අර නූපන් කුස ඒ බලන්න පින්වත් මේ ධර්මයේ කොච්චර ලස්සන එකක්ද. ලෝකයේ දිහා බලන්නේ නැහැ, ලෝකයේ බැල්මකට යන්නේ. හරි මිහිරි එක. ඊට පස්සේ ඕම වාසය කරනකොට යට නූප උපන් කුසලයේ තමයි උපද්දවන්නේ. නූප උපන් කුසලයේ පවත් වුණා, නූපන් කුසලයේ උපද්දවුවා. එහෙනම් සම්මා වායාමය කියන එක කොච්චර ගැඹුරු එකක්ද. අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාමය, සම්මා වායාමය කියන්නේ වෑයම් කරනවා, උත්සාහ කරනවා, වීරිය කරනවා කියන එක කතා කරනවා. ඒක මේ දේශනා 20ක් 25ක්වත් කියලා තේරුම් බොම් පොඩි ළමයිට වගේ තේරුම් කරලා විස්තර කරගන්න ඕන එකක්. ඇයි කුසලයේ ඉපදුනාය කියලා කොහොමද නිරීක්ෂණය කරගන්නේ? කවුරුත් කියලා තියනවද ඔයාලට? ඔයාගේ උපන් කුසලයේ මෙයයි කියලා නිරීක්ෂණය කරගත යුත්තේ ඔබමනේ. ඔබ නිරීක්ෂණය කිරීම පිණිස පාවිච්චි කරන උපාය මාර්ග මොකද්ද? කවුරුත් කියලා තියනවද? නෑ. දැන් මේ දේශනාව හැම එක තේරෙනවා. දැන් එතකොට ඒකට ඊළඟට විශේෂ දෙයක් තියෙනවා. නූපන් කුසලයේ උපද්දවන්නේ ආසන්නම කුසලය. ඒකට කිට්ටු කිට්ටු කුසල් තමයි උපද්දවන්නේ. මෙන්න මෙහිම සම්මා වායාමෙන් උපකාරය ගන්නකොට අපි මේ ඔක්කොම ගනුදෙනු කරන්නේ සිතත් එක්ක. එතකොට මෙහිම ගනු මෙහි මේ විදියට උපන් කුසලයේ මතද නූපන් අකුසලයේ මත නොයෙදෙන්නද, නූපන් කුසලයේ උපද්දවන්නද යාට තුල අයෝමය හැකියාවක්, විශේෂ හැකියාවක් වමනා කරනවා. යාට විශේෂ හැකියාවක් ඕන කරනවා. එතකොට යාට ඒ විශේෂ හැකියාව නැති වුණොත් මොකුත් කරන්න බෑ. යාට ඒ විශේෂ හැකියාව, ඒ විශේෂ හැකියාවට අපි කියන්නේ මොකද්ද? සිහිනුවන. සති සම්පජඤ්ඤේ ඕන කියලා කියන්නේ ඒකයි. ඒකයි නිවන් මගේ ප්‍රාථමික විශිෂ්ට ගුණධර්මයේ තමයි සති සම්පජඤ්ඤේ. ප්‍රාථමිකයි හැබැයි. ප්‍රාථමික අවකාශයේදී උවමනාමයි. ඕනමයි. ප්‍රාථමික අවකාශයේ දැන් අර පෙරපාසල් යන ළමයිට ඕනන්නේ පින්නොත්නේ අර කඩේරි තියෙන ලොකු අකුරු ලියපු පොත් අන්නේ වගේ. ඒක ඕනම අයියාට. නැත්තම් බෑ එයාට අකුරු හුරු කරන්න. ඒ වගේ ඒ අවකාශයෙන් දැන් ඒ කාලේ නම් ඉස්කෝලේ යනවා නම් අර මේ ගල් කූරෙහෙම ඕනමයි. ඉගෙන ගන්න බෑ. ඒකන්ට ඕනමයි. එයාගේ ළඟ තියෙන්නම ඕන. ඒක නැත්තම් එයා මොකද එයාගේ ශ්‍රාවකත්වේ පිරෙන්නේ නැහැ. දැන් ගොවියෙක් නම් උදැල්ල ඕනමයි එයාගේ ළඟ. තියෙන්න ඕන. එතකොට දැන් අපිට වෙලා තියෙන අපේ ජීවිතයේ අපේ ජීවිතයට අදාළ ඕනම කෑල්ල අපිට නැහැ. ගොවි උදැල්ලක් නැති ගොවියෙක් ඉන්න බෑනේ. පෑනක් නැති ලිපිකරුවෙක් ඉන්න විදියක් නැහැනේ. ඒක ඕනමයි. අන්න ඒ වගේ ඕනම එක නෑ අපිට. සිහිනුවන කියන්නේ ඒ සන්දර්භයේදී ගුණධර්මාවලිය මත රඳා පවත්වමින් නූපන් ගුණධර්ම උපද්දවීම පිණිස ජවයක් දෙන දෙයක්. ඒ සිහිනුවනින් ඒක උපකාර දෙනකොට ඔය පින්නතුන්ලාට ඔයාලගේ සිතේ ස්වභාවය, ඒ මොහොතේ සිතේ ස්වභාවය දැකීම පිණිස උපකාර කරන දේට තමයි සම්මා සතිය කියන්නේ. සතිය කියන්නේ. එතකොට එයා සතිය කියලා කියන්නේ තමාත්ගේ හිතේ හැසිරෙන ප්‍රධාන ප්‍රවාහය දෙක අඳුන ගන්නවා. හිටි ගමන් කුසලයේ හැසිරෙනවා, හිටි ගමන් අකුසලයේ හැසිරෙනවා. කුසලානම් උපසම්පදාය, අකුසලානම් පහනායනි. හිටි ගමන් ධර්මයේ හැසිරෙනවා, හිටි ගමන් අධර්මයේ හැසිරෙනවා. හිටි ගමන් පින්නට පක්ෂව චිත්ත සංස්කාර ගන්නවා, හිටිකමම් පවට පක්ෂව චිත්ත සංස්කාර ගන්නවා. එතකොට මේ ස්වභාවයන් දිත්වය තමයි අපේ සිත තුළ හැසිරෙන්නේ. ධර්ම අධර්ම, කුසල අකුසල, යහපත අයහපත, පින පව, මේ දෙපැත්ත අනුව අපේ සිත තුළ සංස්කාරයන්ගේ ගැලීමක් දෙපැත්තෙන් සිද්ධ වෙනවා. ඒ ගැලීම කොයි පැත්තෙන් සිද්ධ වුණත් ඒ එයා තුළ ගලන චිත්ත සංස්කාරයන්ගේ ගැලීම පින්වත්නි කොයි පැත්තෙන් සිද්ධ වුණත් ඒ ගැලීම අඳුන ගැනීම සතිය සතිය. එතකොට සතිපට්ඨානය කියන්නේ සතිපට්ඨානය කියන්නේ ඒ ගලන ප්‍රවාහය දෙස බලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පින ගලන්නේ මොන පැත්තෙන්ද, පව ගලන්නේ දැන් කුසලයේ ගලන්නේ අකුසලයේ ගලන්නේ මොන මොන විදියට අරමුණු වීමෙන්ද, ඒකේ පදනම ධර්ම ස්වභාවය බලනවා. ගලන්නේ කොහොමද කියලා බලනවා. ඒවා ගලන පදනම දිහා බලනවා. ඒවා ඇති වෙන මට්ටම මොන මොනව අරමුණු වෙලාද මේක වෙන්නේ කියලා බලනවා. සතිපට්ඨාන භාවනාව කියන්නේ. එතකොට අරමුණු නිසා ඇති වෙන මේ ප්‍රවාහය අරමුණ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා. එහෙම නිරුද්ධ වී යනවා නම් ඒක අනිත්‍යයි නේද? ඒක දුකක් නේද? ඒක අනාත්ම නේද කියලා තමන්ගේම සිතින් දකින්න පටන් ගන්නවා සතිපට්ඨාන භාවනා. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියන්නේ, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදා කියන්නේ මේ විදියට තමන්ගේ තමන් තුළ ඇති වෙන කවරාකාරයක ස්වභාවයක් වුණත් ඒ ඔස්සේ දිගට දිගට හිතන්නේ, දිගට දිගට විතර්ක කරන්නේ, ඒ කවරාකාරයේ தත්වයක් වුණත් ඒ தත්වේ මේ මොහොතට අදාළ කොට බලා ඒවා විසිකොට අතහැර අයින් කරලා ඉවත් කරලා දානවා. ඉවත් කරලා දානවා. කුමන தත්වයක් Tamange සිත තුළ ඇති වුණත් ඒක ඇති වෙලා නේද? ඒක ඇතුලේ දිගට විතර්ක කිරීම, දිගට ਵਿਚාරීම්, දිගට සංචේතනා ගොඩනැගීම්, ඒ බඳු தත්වයකට නැවත නැවත සිත එකතු වීමට දරන උත්සාහයන්, ඒ සියල්ලෙන් සිත මුදවාගෙන ඒ ඇතිවෙච්ච தත්වයේ ඒ ඇතිවෙච්ච තැනට විතරක් අදාළකොට එතනම 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 පටිනිස්සග්ගයකට යනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා. ඔන්න ඔය විදියට යඩුවොත් ධර්මය, ඔන්න ඔය විදියට ඔයාලා ජීවිතේ දකින්න පුරුදු වුණොත්, ඔය විදියට ජීවිතේ විමසන්න පුරුදු වුණොත් එබඳු ශ්‍රාවකෙක් එයා තුළ කුසලස්ස උපසම්පදා කුසලයේ පූර්ණත්වයකට යනවා. ඒ කුසලයේ පූර්ණත්වයකට යන්නේ සිතින්මයි. ඒ කුසලයේ දැන් එයාට අකුසලය අධර්මය රතිය පව දරන සිතක් නෙමෙයි තියෙන්නේ. ධර්මයේ දරපු කුසලයේ දරපු අර්ථයේ දරපු සිතක් එයාට අන්න ඒ සිත ඒ අනුව මනසිකාරයේ පවතින බව දැක්කාම ඒකද මනසිකාරයේ නිරුද්ධ වුණොත් නිරුද්ධ වී යන නිරෝධ ධර්මයක් විදියට දැක්කාම සචිත්ත පරියෝදපණං සිත සදාතනිකවම සංසිඳෙනවා සංසිඳෙනවා. ඒකට තමයි අපි සරුවාකාර උපේක්ෂාවකට සිතපත් වෙනවාය කියලා අදහස් කරන්නේ. අන්න එතනට එකතු වුණෝ එයා නොබෝ කාලෙකින් පිරිනුවම් පානෝ. ඒතර දැන් බලන්න මෙන්න මේ විදියට ජීවිතය දකින්න ඔය පින්නතුල පුරුදු වෙන්න ඕනේ. එතකොට යන්නේ වෙනවා. එයා පිරිණිවීම දක්වා යනව අවබෝධයේ පැත්තට හැරෙනවා. ඒ බඳු අවබෝධාත්මක කුසලතාවයක් පිණිස මේ හෝරාවක ධර්ම දේශනාව හේතුපකාර වේවායි අපි අදිෂ්ඨාන කරනවා. දේශනාවේ දායකත්වය ගම්පහ පදිංචි කාන්ති අත්නායක මහත්මිය දරලා තිබෙනවා. ඉතින් මේ බොහොම සද්ධා සම්පන්න ගුණවත් කෙනෙක්. ඉතින් ධර්මයේ දරන්න උවමනාවක් ඇති කුසලය පිණිස ජවයක් ඇති කෙනෙක් එතුමියට අපි අනුමෝදන ආශිර්වාද කරනවා. ගම්පහ පදිංචි කාන්ති අත්නායක මහත්මිය එතුමියගේ කල්යාණ මිත්‍ර යහළු යෙහෙලියන් සම්බන්ධ කරගෙන හිතවතුන් සම්බන්ධ කරගෙන අද දේශනාවට කැප වී සම්බන්ධ වී සිටිනවා. කාන්ති අත්නායක මහත්මිය ප්‍රදාන පිනතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා. හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවායි ප්‍රාර්ථනා කරනු. කාන්ති අත්නායක මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ දේශනාව සඳහා සම්බන්ධ වුණු අප වෙනුවෙන් ආශිර්වාද කරන්නට. අපගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. භවය සුවපත් වේවායි අදිෂ්ඨාන කොට තිබෙනවා. එවගේම අපගේ ගුරු ස්වාමින් වහන්සේලාටද ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. එවෙනුවෙන්ද කාන්ති අත්තනායක මහත්මිය ප්‍රදාන පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම කාන්ති අත්තනායක මහත්මියගේ සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු පවුල්වල සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. මේ දේශනාව සඳහා ධර්ම ගෞරවයෙන් ධර්මය කෙරෙහි රුචියකින් ධර්මය කෙරෙහි බලවත් ඡන්දයකින් එතුමියගේ මේ දේශනාව සඳහා රැස්ුණා වූ පැමිණුණු එතුමියගේ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. මේ ගෞතම බුදු සසුනේදීම මේ ත්‍රි හේතුක කුසලයක් විදියට මේ ධර්ම ඥානේ වැඩි, විදර්ශනා ඥාන වැඩි සුවසේම මේ ගෞතම බුදු සසුනේදී අමා නිවනින් නිවී සැනසීමට මේ දේශනා මේ කුසල් රැස්ුණා වූ සියලු දෙනාටම හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත්තුණු H.A.M. සලමෝන් පියතුමාටත් යුඇලිස් නෝනා මෑණියන්ටත් දෙපාර්සවගත පරලෝක ප්‍රාප්ත සියලු මියගිය ඥාතීන්ටද අනුමෝදනා වේවා. මියගිය ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා. මියගිය සියලු ඥාතීන්ටද සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවනින් නිවී සැනසීමට මේ උතුම් ධර්ම දානමේ කුසල් සියලු ඥාතීන්ට හේතුපකාර වේවායි අදිෂ්ඨාන කරනවා. එවගේම මේ රට දෑ වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට ආබාධිත වුණු සියලු දෙනාටද සුවපත් බව ප්‍රාර්ථනා කොට තිබෙනවා. ධර්ම දේශනා කරන ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරුවන්ටද මේ කුසල් බලවත් වේවා. අපවත් වී වදාළ සියලු දෙනා වහන්සේටදම මේ උතුම් කුසලානි සංස ධර්මයන් උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ඒත් සමගම ධර්මශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ ස්ථානයට රැස්ුණා වූ සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා. කාන්ති අත්තනායක මහත්මිය ප්‍රදාන සියලු දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට ධර්මාවබෝධය කරා යන්නට මේ කුසල් හේතු වාසනා වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලතද අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවනින් නිවී සැනසීමට ප්‍රත්‍යෝපකාරයක් වේවායි අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ